බුද්ධික මහත්මයා
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ඔබ වහන්සේ මීට ඉස්සෙල්ලා දේශනා දෙකකදී සඳහන් කරා මේ මෙහෙම කරුණු දෙකක්. එකක් වහන්සේ මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා නායක ස්වාමීන් වහන්සේ නමක් වහන්සේලාට කිව්වා කියලා දේශනා කරා කියලා මූණ කට හොදගෙන ගිලම්පස ටිකක් වරඳලා සැතපෙන්න කියලා. ඔබතුම් ඔබ වහන්සේ මේ වෙලාවේ ඒක තේරුම් නැහැ කිව්වා. ඊළඟට ළඟදී ඔබ වහන්සේ තායි දේශනා කරා නැවත සැරයක් මේ අපිට මේ නිදාගෙන තීන මිද්දේ නැතුව නිදා ගන්න ඕනේ කියලා. අනේ ඒක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න
ඕන. ඇත්තටම මේ අපේ අපවත් උණු නාවනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ මම ගල්දුවේ ආරන්නේ ඒ දවස්වල උන්වහන්සේ වැඩ හිටියේ. ඒ දවස්වල මම ඔය අරිය වංශ දේශනාව සම්බන්ධව මේ කරුණු ටිකක් අහගන්න උන්වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඉතින් ගිහිල්ලා මං හිතන්නේ අපි රාත්‍රියේ 9:10 විතර වෙනකන් වගේ උන්වහන්සේ සමග ඒ ඊට අදාළ ධර්ම කාරණා කතා බහ කළා. උන්වහන්සේ අපට ඒ සඳහා මඟ පෙන්වුවා. ඊට පස්සේ උන්වහන්සේ සිහිපත් කළා, හොඳයි එහෙනම් ආශ්මතුන් දැන් ටිකක් සැතපෙන්නත් ඕනනේ, මූණකට හොදගෙන ටිකක් සක්මන් කරලා හැම සැතපෙන්නත් ඕනනේ, ඒ නිසා ඔබ වහන්සේ දැන් කුටියට වඩින්න කියලා කිව්වා. ඉතින් දැන් ඒ කතාව ඒ වෙනකොට මගේ වයස අවුරුදු 24ක් 25ක් විතර. ඉතින් ඒ වෙනකොට ඇත්තටම මට ඒක මේ තේරුනේ නැහැ හරියට. මූණකට හොදලා සක්මන් කරලා නිදාගන්න. එතකොට දැන් මම මට හිතෙන්නේ අපි නිදිමත නැති කරගන්නනේ මූණ හොදන්න. අපි නිදිමත නැති කරගන්නනේ සක්මන් කරන්නේ. දැන් මේ නිදාගන්න යන්න ලෑස්ති වෙලා මූණ හේදුවෙන් පස්සේ ඉතින් නිදිමත නැති වෙනවා. නිදාගන්න ලෑස්තිලා සක්මන් කළාන් පස්සේ නිදිමත නැති වෙනවා. ඇයි උන්වහන්සේ එහෙම කිව්වේ කියලා මට එදා ඒක පැහැදිලිව තේරුන්නේ නැහැ. ඉතින් බොහෝ කාලයක් යනකොට තමයි මේ සතිය ගැන ඉගෙන ගන්නකොට තමයි මට ඒක හරියට වැටහෙන්න ගත්තේ. ඇත්තටම නිදා ගැනීමේදී අපේ සිත නිදාගන්නේ නැහැ. කයට විතරයි නිින්ද අවශ්‍ය. මොකද සිත නිදාගන්නේ නැහැ කියලා කියන්නේ සිත හැමතිස්සෙම අරමුණක් ගනිමින් නැවත නැවත පහළ වෙනවා. අපිට එක හිතක් නෙමෙයිනේ තියෙන්නේ. එක හිතක් ඇති වෙනවා, නිරුද්ධ වෙනවා, ඊළඟ සිත ඇති වෙනවා, නිරුද්ධ වෙනවා. මේ විදිහට වේගවත් ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාවක් තමයි පවතින්නේ. එතකොට මේ චිත්ත පරම්පරාව හැම සිතක්ම ජනිත වෙන්නේ අලුත් අරමුණක් ගනිමින්. අරමුණු ගත්තේ නැත්නම් සිතට පැවැත්මක් නැහැ. එතකොට සිතට නිදා ගන්න බැහැ. හැමතිස්සෙම අලුත් අලුත් අරමුණු ගනිමින් සිත් ජනිත කරන්නට ඕන. එහෙමනම් කය සතප්පවන එක පුතඥයාට වගේම රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් කයට විවේක දීම අවශ්‍යයි. මොකද මේ ගෙවි ගිය කොටස් නැවත යථා තත්ත්වයටපත් වෙලා ඒ රූප කලාපවල සමතුලිත බව ඇති වෙන්නට. නමුත් මනස සමතුලිත වෙන්නේ අර විදිහට උදාසීන වීමක් තුල නෙමෙයි, කුසල් අරමුණුත් එක්ක, ඒ කියන්නේ කුසල ධර්ම ජනිත වෙන ප්‍රමාණයත් එක්කලා තමයි සිත සමබර වෙන්නේ, සමතුලිත වෙන්නේ. අකුසල ධර්ම මත වීමත් එක්කලා තමයි සිත කිලිටි වෙන්නේ, දූෂිත වෙන්නේ. එතකොට දැන් තීන මිද්ධය කියලා කියන්නේ නීවරණ ධර්මයක්. නීවරණ ධර්ම හැම එකක්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම හැම එකක්ම ඇති වෙන්නේ අකුසල් සිත්වලම පමණයි. කුසල් සිත්වල ඇති වෙන්නේ නැහැ. දැන් තීන සහ මිද්ධ කියලා කියන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ බැලි බව. එතකොට චිත්තචෛතසික ධර්මයන්ගේ බැලි බව මොන සිත්වලද ඇති වෙන්නේ? අකුසල සිත්වල තියෙනවා. අකුසල් සිත් ලෝභ මූලික සිත් 8ක් තියෙනවා, ද්වේෂ මූලික සිත් 2ක් තියෙනවා, මෝහ මූලික සිත් 2ක් තියෙනවා. එතකොට ඒයින් ලෝභ මූලික සිත් 8ේ 4ක් තියෙනවා සසංකාරික සිත්. ඊළඟට ද්වේෂ මූලික සිත් 2කේ 1 සිතක් තියෙනවා සසංකාරික සිත්. ඔන්න ඔය කියන සසංකාරික සිත් 5ේ මොන සසංකාරික සිත්ද? අකුසල සසංකාරික සිත් 5ේ විතරයි මේ තීනය සහ මිද්ධය කියන මේ චෛතසික ධර්ම දෙක ඇති වෙන්නේ. එතකොට එමනම් තීන මිද්ධය ඇති වෙන හැම සිතක්ම අකුසල් සිතක්. ඒවා කුසල් සිත් නෙමෙයි. දැන් එතකොට පුතඥන පුද්ගලයා නින්දට යනකොට අර තීන මිද්දෙන් මනස උදාසීන කරගෙන නින්දට යනවා කියලා කියන්නේ කය සතප්පවන්න යනකොට ඒතනත්තා අකුසලයට බර වෙලා තමයි මනෝභාවයන් පවත්වන්නේ. එතකොට ඒතනත්තාට උදෑසන අවදි වෙනකොට අර කයේ වෙහස ගතිය අඩු වෙච්ච බවක් පේන්නේ නැහැ. මනසටත් පහසු බවක් පේන්නේ නැහැ. ඈලි මෑලි ගතිය, ඇඟ මැලි කඩමින් බොහෝම විඩාබර ස්වරූපයෙන් තමයි ඔහු අවදි වෙන්නේ. කොච්චර නිදාගත්තත් නිින්ද මදි වගේ ගතියක් තමයි දැනෙන්නේ. ඒ මොකද කය සතප්පවලා තිබුණාම ඒක නැවත යථා තත්ත්වයටපත් වුණාට ඒතනත්තාගේ සිත යථා තත්ත්වයටපත් වෙලා නැහැ. සිත පවතින්නේ අර අකුසල ධර්මත් එක්ක. මොකද තීන මිද්දේ කියන්නේම අකුසල සිතෙහි පහළ වෙන චෛතසික ධර්ම දෙකක්. එතකොට අකුසල ධාරාවක් එක්ක තමයි ඔහුගේ මනස නින්දට ගිහින් දෙන. එතකොට උදේ අවදි වෙනකොට ඒ තීන මිද්දේත් එක්කම අවදි වෙනවා. එතකොට උදේ අවදි වෙන්නේත් ඒ අකුසල මනෝභාවයන් එක්කලා. එතකොට ඔහුගේ සිත යථා තත්ත්වයට, ප්‍රකෘති තත්ත්වයට, පවිත්‍ර තත්ත්වයට, සැහැල්ලු තත්ත්වයටපත් වෙලා නැහැ. ඒ සිතේ ඇතිවෙන හෙම්බත් භාවය නිසා ඔහුට නිින්ද මදි වගේ ගතියක්, වෙහෙස කර ගතියක් දැනෙන්නක. දැන් රහතන් වහන්සේලා අකුසල් දුරු කරපු උතුමන්. උන්වහන්සේලාට නීවරණ ධර්ම මතුවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට නීවරණ ධර්ම මතුවෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා නමුත් නිදා ගන්නවා කුමක් සඳහාද? අර කයේ වෙහෙස දුරු කරලා කය සැහැල්ලු කරන්න, ප්‍රකෘතිමත් කරන්න. එතකොට උන්වහන්සේලා සිත සැහැල්ලු කරන්න, සිත ප්‍රකෘතිමත් කරගන්නට උන්වහන්සේලාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මොකද සිත ප්‍රകൃතියේම පවතින අකුසල් සිත් ජනිත වෙන්නේ නැති නිසා. නමුත් සිත වඩා සැහැල්ලු කරන්න ඕන වෙනකොට රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ සමාධියට සමවදිනවා, ධාන වලට සමවදිනවා, ඵල සමාපත්තියට සමවදිනවා, නිරෝධ සමාපත්තියට සමවදිනවා. උන්වහන්සේලාට ditta dhamma sukha viharanayak hetiyata ඒ මොහොතේම ඒ සුවදායක තත්ත්වෙන් මනස පවත්වන්නට අවශ්‍ය වෙනවා. ඉතින් පුතඥයාට තමන්ගේ සිත කුසලාරම්මණයක කුසල මූලිකව පවත්වන්න පුළුවන් නම් තමයි ඒ හිත සැහැල්ලු වෙන්නේ, ප්‍රසන්න වෙන්නේ. දැන් මට මතකයි අර එක අවස්ථාවක මම ඊට පෙරත් කියලා තියෙනවා, එදා දවසේම මම හරීම තෙහෙට්ටු ගතියෙන් හිටියේ. උණ ගැනෙන්න එනකොට අර ඇඟපත හන්දිපත් කැක්කුම අල්ලන්නේ, ඒ වගේ උදේ ඉඳලම මට හරි වෙහෙස කරගතියක් දැනුණා. උදේ දානේ වන්දලත් මම නිදාගත්තා, දවල් දානේ වන්දලත් නිදාගත්තා. හවස වෙනකොට නායක හැමතුරෝ මට ඇවිල්ලා කිව්වා බෝධි පූජාව තියන්න කෙනෙක් නැහැ, බෝධි පූජාව තියන්න. ඒක එහෙනකොට මට තරහ ගියා ඇත්තටම. ඒ වෙලාවේ ඇයි දැන් මේ උදේ ඉඳන් මං පීඩාවෙන් රෝගීව ඉන්නවා, මොකද වෙලා තියෙන්නේ කියලා කවුරුවක් ඇවිල්ලා අහුවේ නැහැ. දැන් ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න ඕන වෙනකොට මට ඇවිත් කියනවා වගේ අදහසක් තමයි මට ආවේ. ඊට අවුරුදු 15කට 20කට වගේ ඉහතදී මේ සිද්ධිය උනේ. එතකොට ඒ හැඟීමත් එක්ක තමයි මට කෝපය මතුනේ. එසැනින්ම මම කල්පනා කළා, ඒ මං තරහ ගන්නේ මට කිව්වේ වැරදි වැඩක් කරන්න, නරක වැඩක් කරන්න නෙමෙයි, බෝධි පූජාව තියන්නනේ කිව්වේ. ඉතින් මම වෙනදත් සදහසිතින් බෝධි පූජාව තියනවනේ. ඉතින් අනිත් එක අද මේ අසනීපෙන් ඉන්න දවසේදී බෝධි පූජාවක් තියන්න ඕන. මිනිස්සු වෙන දවස්වලට බෝධි පූජා තිබෙන තත් අසනීප වුණාමනේ බෝධි පූජා තියන්නේ. ඉතින් අපි මේ පන්සලේම ඉඳලා අපිට අසනීප වෙච්ච දවසනේ බෝධි පූජාව තියන්නට අවශ්‍යම දවස, සුදුසුම දවස ඒ වෙලාවටනේ. ආශිර්වාදේ ඕනම කරන්නේ කුසල් සිතුලි උපදවන්න ඕන කරන්නේ. ඉතින් නමුත් මම කීයටවත් අද බෝධිය ළඟට යන්නේ නැහැ, නායකහරෝ මතක් කරේ නැත්තම්. ඉතින් උන්වහන්සේ මට කරේ ලොකු උපකාරයක් නේද කියලා ඒ විදිහින් හිතනකොට උන්වහන්සේ ගැන ඇතිවෙච්ච තරහ යටපත් වෙලා උන්වහන්සේ ගැන ලොකු කරුණාවක්, මෛත්‍රියක්, ලොකු ගෞරවයක් ඇති වුණා මට මේ දේ සිහිපත් කිරීම පිළිබඳ. ඊට පස්සේ මට කල්පනා වුණා ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපට මෙහෙම හිත නිවා ගන්න විදිහ කියා නොදුන්නන අපි හැමතිස්සෙම කෝපයෙන්, ද්වේෂයෙන්, ආවේගයෙන් හෙම්බත් වෙලා විනාශ වෙලා යනවා නේද? බුදුරජාණන් වහන්සේ නේද මට අපට මේ සිත නිවන ක්‍රමේ කියා දුන්නේ කියලා කල්පනා කරනකොට බුදුහාමුදුරුවෝ ගැනත් වෙනදටත් වඩා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. දවස මම පත්කඩෙත් අරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය අපිට මේ ධර්මයෙන් සුවපත් කරගන්නට උන්වහන්සේ මඟ පෙන්වපු ආකාරය නැවත නැවත සිතමින් කල්පනා කරමින් බෝධිය ළඟට ගියා. ගිහිල්ලා වරලා පැයකමාරක් විතර අර හිටපු පිරිස පංචශීලයේ සමාදන් කරවල වන්දනා කරලා පිරිත් කියලා ඒ සියල්ලම කළා. පැයකමාරක් විතර ওই කටේතු සදහසිතින් කරලා ඉවර වෙනකොට අර උදේ ඉඳන් තිබිච්ච ඇඟේ තෙහෙට්ටු ගතිය උඩ ගැනෙන්නා වගේ තිබිච්ච ගතිය සම්පූර්ණයෙන්ම දුර වෙලා ගිහිල්ලා මුළු කයම පුදුම සැහැල්ලුවක්, හිත පුදුම සැහැල්ලුවක්. ඒ වෙලාවේ මං ඉඳගෙන ඉන්න ඉරියව්ව මොකද්ද කියලාවත් දැනෙන්නේ නැති මට්ටමට. මට ඕනනම් හිතුණා ඒ විදිහට එළි වෙනකම් මට බෝධිය ළඟ ඉන්න පුළුවන් කිසි වෙහසක් නැතුව. ඒ තරම් කායික මානසික සැහැල්ලුවක්. එතකොට මේ සැහැල්ලුව ගොඩනැගුණේ කුමකින්ද? අර සද්ධා ප්‍රඥා ආදී කුසල් සිතුවිලි මනසේ මතුවීම තුළ. එතකොට අපේ සිත සැහැල්ලු වෙන්නට කුසල් ජනිත වීමයි අවශ්‍ය වෙන්නේ. තීන මිද්දේ ජනිත වීම නෙමෙයි. එතකොට හරියට කුසල් සිත් ජනිත වුණොත් කයත් හරියම සැහැල්ලු වෙනවා. ඉතින් අපි නින්දට යනකොට කුසල් අරමුණක සිත පිහිටවාගෙන අපිට නින්දට යන්න පුළුවන් නම් කය සැහැල්ලු වෙනවා වගේම සිතටත් ලොකු විවේකයක් ඇති වෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට ප්‍රත්‍යජන සත්‍ය කරන්නේ කය සතක් වුණකොට තීන මිද්දෙන් සිත දුර්වල කරගෙන එහෙම නැත්නම් ඒ අකුසල මූලික මනස පවත්වාගෙන තමයි නින්දට යන්නේ. ඉතින් එහෙම ගියාම තමයි අර තෙහෙට්ටුව පවතින්නේ. ඉතින් එදා ඒ නාවිනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මට සිහිපත් කළේ තීන මිද්දේ දුරු කරගෙන නින්දට යන හැටි. ඉතින් ඒකේ ඉඳන් මට තේරුණේ පස්සේ බොහෝ කාලයකට පස්සේ තමයි උන්වහන්සේ කියපු කාරණේ කොච්චර වටිනවද කියලා දැනුනේ. ඒ තීන මිද්දේ දුරු කරගෙන හරියට සිහිය පිහිටවාගෙන අපිට නින්දට ගියොත් ඇත්තටම නින්දෙදි පවා අපිට හොඳින් සිහිය පවත්වා ගන්නට පුළුවන්. ඉතින් ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි සිහියෙන් ඉන්නකොට නිදාගෙන නැහනේ කියලා. අපි අසිහියෙන් හිටියත් මනස නිදි නැහැ තමයි. අසිහියෙන් හිටියයි කියලා මනසට අමුතු නින්දක් නැහැ. කය විතරයි නිදාගන්නේ. ඒ නිසා සිහියෙන් ඉන්නකොට තමයි අපට අර අකුසල් වලින් සිත මුදවාගෙන සිත සැහැල්ලු කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හරියට ප්‍රගුණ කළොත් අපට නින්දෙදි යම් සිහිනයක් දැක්කම ඒක සිහිනයක් බව, ඒක මේ මනසට අරමුණු වෙන කාරණයක්. මේක හැබෑව නෙමෙයි කියලා දැන් අපි මුටුවේ වාඩි වෙලා ඉන්නකොට අපිට මොකක් හරි හිතෙනකොට අපි සිහියෙන් ඉන්නවා නම් අපිට දැනෙනවනේ නේද මම මේ පුටුව උඩ වාඩිලා ඉන්නේ මේක මට මතක් වෙන එක. හැබැයි අසිහියෙන් හිටියොත් අපි පුටුව උඩ ඉන්නවා කියලා මතක් වෙන්නේ අපි අර සිද්ධියත් එක්ක ජීවත් වෙනවා වගේ. දවල් සිදු වෙච්ච යම් කිසි සිද්ධියක් නම් අපි කල්පනා කරන්නේ ඒ වෙලාවේ ඇති වෙච්ච ආවේගෙ එහෙම්මම අර පුටුව උඩ ඉඳන් ඇඳ උඩ එහෙම්මම මේ ආවේග මතුවෙනවා. ඇයි අපි ඉන්නේ අසිහියෙන් නිසා. අරක එහෙම්මම අර අරමුණ මුක්ති විදිනවා. හැබැයි අපි සිහියෙන් ඉන්නවා නම් මම ඉන්නේ ඇඳ උඩ මේ දවල් වෙච්ච සිද්ධියයි සිහි කරන්නේ මතක් වෙන්නේ කියන එක අපට දැනෙනවා. අන්න ඒ වගේ තමයි අපි නිින්දේ ඉන්නකොට යම් සිහිනයක් දකිනවා නම් මේක මනෝද්වාරයේ අරමුණු වෙන මනසට දැනෙන මනසට සිතන දෙයක්. මේක සැබෑවක් නෙමෙයි කියන එක පවා අපට වෙන් කර ගන්නට පුළුවන්. පැහැදිලිව සිහිය පවත්වාගෙන නිදා ගන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ තමයි එදා අරිය ධම්මහාමුදුරුව අපට සිහිපත් කළේ. ඉතින් ඒක තේරුණාට පස්සේ මට උන්වහන්සේ ගැනත් ලොකු ගෞරවයක් ඇති වුණා. උන්වහන්සේලා ඒවා කොච්චර ප්‍රගුණ කරලා තියනවද, ඒ නිසා ඒවා දිනචර්යාවෙහි කරුණු බවට, ඒ කියන්නේ හැමදාම නිින්දට යන්න කලින් අර විදිහට සක්මන් කරලා මූණකට හොදගෙන නිදාගන්න යාම නිදාගැනීමට පෙර පවත්විය යුතු අනිවාර්ය චාරිත්‍රයක් බවට උන්වහන්සේලාට ජීවිතයට ඒක පුහුණු වෙනවා. ඒ නිසා තමයි අපිටත් මේ විදිහට අවවාද කළේ. ඉතින් ඒ නිසා හරියට රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නින්දට යනකොට කෙලස් නැති නිසා උන්වහන්සේලා සැහැල්ලුවෙන් නින්දට යනවා තීන මිද්දෙන් තොරව. හැබැයි ප්‍රත්‍යඥයාට උනත් සිත හරියට පුහුණු කළොත් සිහිය පවත්වා ගත්තොත් තීන මිද්දෙන් තොරව, ඒ කියන්නේ අකුසලයෙන් තොරව කුසල ආරම්භණයක සිත පිහිටවාගෙන සිහිනුවණින් යුක්තව නින්දට යන්න පුළුවන්. එහෙම කෙනාට උදෑසන අවදි වෙනකොට ලොකු සැහැල්ලුවක් සහනයක් දැනෙනවා. කය සුවපත් වෙලා වගේම සිතත් සුවපත් වෙනවා නිසා.
ඒකටම ස්වාමීන් වහන්සේ දැන් අර වහන්සේ කියපු අරිය ආවිජාන ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ විදිහම එහෙම නැත්නම් සක්මන් කරනවා කියලා කියන්නේ භාවනා කිරීමක්ද? එහෙම නැත්නම් ඒක ශරීරයට ලබා දුන්න යම් ව්‍යායාමයක් පමණයි. දැන් අපිත් කොහොමද ඒ වගේ කරන්න හොඳ?
දැන් ශාරීරික ව්‍යායාමයකුත් වෙනවා. ඒ පිළිබඳව සිහිය පිහිටවා ගැනීමෙන් චිත්තේකාග්‍රතාවය සහ සිහිය අවදි වීමකුත් එතන සිද්ධ වෙනවා. එතකොට මේ දෙකම කරනවා. කායික ව්‍යායාමයේ නිසා ඇඟේ මැලි ගතිය අඩු වෙනවා. ඒ ඉරියව් පැවැත්වීම ගැන සිහිය පවත්වා ගැනීම නිසා අපිට සිහියෙන් නිින්දට යන්න මනසේ හොඳ පුහුණුවක් ඇති වෙනවා නිදා ගන්නට කලින්. ඊළඟට අර මූණකට හොද ගන්නවා කියන එකනොත් අර කායික මැලි බව දුරු කර ගැනීම තමයි අදහස් කරන්නේ. එතකොට මූණකට සෝදා ගැනීමෙන් සහ සක්මන් කායිකව සක්මන් ඉරියව්වට යාම කයේ මැලි ගතිය දුරු කරන්න, ඒ කරන ක්‍රියාව පිළිබඳ සිහිය පැවැත්වීම සිතේ මැලි ගතිය දුරු කරන්න.